ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි සුපුරුදු ලෙසින් එහෙමනම් සූදානම් වෙමු මේ වෙනකොට ලෝකයේ තියෙන අලුත්ම තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා බලන්නට අපේ සිකුරාදා විශේෂාංගය ලෝව වටා විදෙස් විත්ති සමාලෝචනයෙන්. දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ නියෝජනය කරමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලිපුච්චි.
අපි මුලින්ම මේ ශ්‍රී ලංකාවට සම්බන්ධව වෙන කාරණා දෙකක් තියෙනවා. ඒ සම්බන්ධව වෙන කරුණු පිළිබඳව ටිකක් කතා බහ කරලා ඉඳිමු. දැන් මං හිතන්නේ අපේ අසන්නන්ට මතක ඇති එඩ්වර්ඩ් ස්නෝඩන්, කාලෙකට කලින් ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත්කරුවෙකු විදිහට ඔහු සේවය කරමින් හිටියා. එහිදී ඔහු ලෝකයට දැවැන්ත හෙළිදරව් කිරීමක් සිදු කළා. ඒ තමයි ලෝකයේ විවිධ රාජ්‍ය නායකයින්ගේ දුරකථන සංවාදවලට රහසේ සවන් දෙමින් යම් තොරතුරු ඒකරාශී කිරීමක් සිදු කළා තියෙනවා ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියෙන් කියන තොරතුරු ඔහු හෙළිදරව් කරමින් එයට අදාළ ලියකියවිලිත් රැගෙන රටින් පැන යාමට ඔහු උත්සාහ දරුවා. මොකද ඒ තොරතුරු හෙළිදරව් කිරීම නිසා ඇමරිකාවෙන් ඔහුව මේ රාජ්‍ය විරෝධීයෙකු ලෙසට නම් කරලා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවතුණු නිසා. ඔහු රුසියාවේ දේශපාලන රැකවරණ පැතුවා. ඇමරිකාවෙන් පිටත් වෙලා රුසියාවට යන අතරවාරයේදී ඔහුගේ නවාතැනක් බවට පත් වුණා හොංකොං. හොංකොං වලදී ඔහු රැඳී සිටිය කෙටි කාලය ඇතුළ තුළදී ඔහුව බලාගත්තේ ශ්‍රී ලාංකික පවුලක්. මේක දැන් බොහොම ප්‍රකට කාරණාවක්. අපිට වාර්තා වෙනවා එඩ්වර්ඩ් ස්නෝඩන්ට මේ රැකවරණ සැලසපු ශ්‍රී ලාංකික පවුල ඇතනම ඔවුනුත් යම් ආරක්ෂක තර්ජනවලට ලක්වෙමින් සිටියේ ඔවුන්ගේ මේ එඩ්වර්ඩ් ස්නෝඩන්ට කරපු උදව් නිසා ඔවුන්ගේ ජීවිතවලටත් යම් තර්ජනයක් එල්ල වෙලා තිබුණා. දැන් වාර්තා වෙනවා ඔවුනට දේශපාලන රැකවරණ ලැබිලා තියෙනවා කියලා. මා කැමති අමල් මේ හා සම්බන්ධව වන වාර්තාවලින් අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න.
මේ සතියේ කැනඩාව මේ ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන යුවළට දේශපාලන රැකවරණ ලබා දුන්නා. සුපුන් සහ නදීකා කියන මේ දෙපළ ඔවුන් තමයි එඩ්වර්ඩ් ස්නෝඩන්ට හොංකොං නගරයේදී මුලින්ම රැකවරණය ලබා දෙලා තියෙන. ඔවුන්ගේ ඉතාමත්ම කුඩා මහල් නිවාසයේදී එඩ්වර්ඩ් ස්නෝඩන්ට ආරක්ෂාව රැකවරණය ලබා දෙලා තියෙනවා කියලා තියෙනවා. ඒකම තව එඩ්වර්ඩ් ස්නෝඩන්ට තවත් පිලිපීනෝ ජාතික කාන්තාවක් සහ ඇගේ දියණියක් ඒ විදිහටම උපකාර කරලා තියෙනවා. මේ ශ්‍රී ලාංකීය සහ පිලිපීන පවුල් දෙක තමයි ඔහුට උදව් කරලා තියෙන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ යුද හමුදාවෙන් සේවෙන් පැන ගියයි කියන අජිත් පුෂ්පකුමාර කියන සබලකුත් ඒ විදිහටම ස්නෝඩන්ට උදව් කරලා තියෙනවා. දැන් මේ වෙනකොට කැනඩාව සුපුන් කැල්ලපත සහ නබීකා නෝනිස් කියන මේ දෙපළ සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනාට දේශපාලන රැකවරණ ලබා දීලා තියෙනවා. ඒ වගේම පිලිපීන ජාතික කාන්තාව සහ ඇයගේ දියණියටත් දේශපාලන රැකවරණ ලබා දීලා ඔවුන්ටත් කැනඩාවේ ජීවත් වීමට ඉඩ ප්‍රස්ථා සකස් කළ දීලා තියෙනවා. නමුත් අජිත් පුෂ්පකුමාර කියන හිටපු ශ්‍රී ලංකා හමුදා සෙබලට තවමත් ඒ දේශපාලන රැකවරණ දීලා නැහැ. ඔහු තවමත් හොංකොං වල ඉන්නවා කියලායි වාර්තා වුණේ. ඉතින් මේ පුද්ගලයන්ට කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා කටයුතු කරපු සද රිෆ්‍යූජීස් කියන රාජ්‍ය නවන සංවිධානය ඔවුන් මේ අවස්ථාවේදී කැනඩාවට සුති කරලා තියෙනවා. මේ ස්නෝඩන්ට උපකාර කරපු 7 දෙනාගෙන් 6 දෙනෙක්ව මේ වෙනකොට කැනඩාවට ගෙන්වාගෙන කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා දීම සම්බන්ධයෙන් 7 වෙනි පුද්ගලයා සම්බන්ධිනුත් ඔවුන් විශ්වාස කරනවා ඔවුන්ට සුබ ප්‍රතිචාරයක් ළඟදීම ලැබෙයි කියලා. මොකද මේ සියලුම දෙනා හොංකොං වල ඉඳෙද්දී ඔවුන්ට හොංකොං පුරවැසිභාවය හෝ හොංකොං නුවර රැඳී සිටීමට අවකාශ ලබා දීලා තිබුණා. මොකද ඔවුන් නීති විරෝධී සංක්‍රමණයන් හැටියට සලකලා තිබුණේ ඔවුන්ව හොංකොං නුවරින් පිටමං කිරීමට, නැවතත් තමන්ගේ රටවලට යැවීමට කටයුතු කරලා තියෙන අවස්ථාවක තමයි ඔවුන්ට මේ විදිහට ෆෝර් ද රිෆ්‍යුජීස් කියන සංවිධානයේ මැදිහත් වීම තුළින් කැනඩාවේ පදිංචි වීමට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා.
මම අද වැඩසටහන ආරම්භයේදී කියන්නේ මේ ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙන කාරණා දෙකක් අද ඇතුළත් වෙනවා කියලා අපේ මේ සාකච්ඡාවට. මීළඟ කාරණාවටත් ශ්‍රී ලංකාව සම්බන්ධයි. නෙදර්ලන්තයේ හේග් නුවර කිව්වහම අපි කොයි කාටත් මතක් වෙන්නේ මේ ජාත්‍යන්තර යුද අධිකරණය. හේග් නුවර ස්ථාපිත වෙලා තියෙන පීපල්ස් ට්‍රයිබ්‍යුනල් කියන මේ රාජ්‍ය නවන සංවිධානයක් විසින් රටවල් කිහිපයකට යම් චෝදනා එල්ල කිරීමක් සිදු කරලා තියෙනවා නඩු ගොනු කිරීමකට සූදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වන්නේ. ඒ රටවල් වල ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ ජීවිතවලට එල්ලුණු තර්ජන මූලික කරගෙන ශ්‍රී ලංකාවත් එහිදී එක් රටක් විදිහට නම් වෙලා තියෙනවා. මේ සංවිධානය මගින් ශ්‍රී ලංකාවට එල්ල කරලා තියෙන චෝදනාවත් ඒ චෝදනාව සඳහා වන කරුණු විභාග කිරීමේ කටයුතු ඉදිරියට පැවැත්වීම සඳහා මේ සංවිධානය කොයි ආකාරයේ ක්‍රියාමාර්ගද මේ වෙනකොට අරගනිමින් තියෙන්නේ කියන කාරණාව පිළිබඳවත් මා කැමැති ඊළඟට කරුණු විමසා දැනගන්න ඔබෙන් නමත්.
නිලක්ෂි, මෙතන අතරම ජාත්‍යන්තර වශයෙන් පීඩාවට පත් වෙන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන තුනක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ. ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ්, ඒ වගේම රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්, එහෙම නැත්නම් RSF සංවිධානය, ඊට අමතරව කමිටි ටු ප්‍රොටෙක්ට් ජර්නලිස්ට් CPJ කියන ආයතන තුන. මේ ආයතන තුන කළා තියෙන්නේ ජාත්‍යන්තර අවධානයට ලක් වෙච්ච ජනමාධ්‍යවේදීන් ඝාතනයන් තුනක් සම්බන්ධව ඔවුන් මේ permanent people's tribunal නැත්නම් PPT කියන රාජ්‍ය නොවන ආයතනයට පැමිණිල්ලක් ගොනු කරන්නට කටයුතු කළා තියෙනවා. ඉතින් මේ අනුව හේග් නුවර මේ PPT ආයතන විසින් පවත්වාගෙන යන නඩු අහන ක්‍රමවේදයට මේ මාධ්‍යවේදීන් තුන්දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු අහන්න කටයුතු සම්පාදනය කළා තියෙනවා. අතන මේක රාජ්‍ය නොවන සංවිධානයක් හැටියට කිසිම චූදිතයකට දඬුවම් කිරීමේ හැකියාවක් විතර නැහැ. මේක ඇත්තටම බොහෝ වෙලාවට රාජ්‍යයන් තමන්ගේ පුරවැසියන් වන තමන්ගේ මාධ්‍යවේදීන් ඝාතනය දක්වනහම ඔවුන් මිනිමැරුම් සම්බන්ධයෙන් හරියාකාරයෙන් වරදකරුවන් නීති හමුවට ඉදිරිපත් කරන්නේ නැති අවස්ථාවක ඒ පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට තමයි මොවුන් කටයුතු කළා තියෙන්නේ. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාවේ ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදී නැත්නම් කතෘවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ විදිහට එන අවුරුද්දේ ජනවාරි මාසෙ මුල මේ විනිශ්චය මණ්ඩලයේ කරුණු විමසීම තීන්දුව කළ තියෙනවා. ජනවාරි මාසෙ මුලදී ආරම්භ කරන්නට මෙතනදී ශ්‍රී ලංකා රජයට බොහොම පැහැදිලිවම මුහුණ චෝදනා කරන්න තියෙනවා. වසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් කිසිම ශ්‍රී ලාංකීය රජයක් වරදකරුවන් නීතිය හමුවට පමුණුවන්නට හරියට කටයුතු කරලා නැහැ කියලා. ඉතින් ඒ අනුව මෙතනදී කියන ICCPR ඉන්ටර්නැෂනල් කවනන්ට් ඔන් සිවිල් ඇන්ඩ් පොලිටිකල් රයිට්ස් කියන ඒ ප්‍රඥප්තිය යටතේ ශ්‍රී ලංකා රජය වරදක් කළයි කියලා ඔවුන් චෝදනා කරනවා. තමන්ගේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීමට මෙවැනි මිනිමෙරුමක් සිද්ධ වුණෙන් පස්සේ මේ පිළිබඳ නිසියාකාරයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුණයි කියලා. මෙතනදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කරුණු දැක්වීමක් සිද්ධ වෙන්නේ නැහැයි කියලා අපිට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විදේශ මාත්‍යංශයෙන් වාර්තා වෙලා තියෙනවා. මේ සාක්ෂි සටහන් කර ගැනීමට ඔවුන් පාවිච්චි කරන නිර්ණායක ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන නිර්ණායක. ඉතින් ඒ නිසා මෙතනදී කියවෙන කරුණු කාරණා අනාගතයේදී යුදාධිකරණයකට එහෙමත් නැත්නම් ජාත්‍යන්තර අධිකරණයකට පිළිගත හැකි සාක්ෂියක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒ ඇරෙන්නට කිසි කෙනෙකුට දඬුවම් ලබා දීමේ හැකියාවක් මෙතන නැහැ. නමුත් රාජ්‍යයන් ජාත්‍යන්තර වශයෙන් මේකට අවධානය යොමු කිරීමේ හැකියාව පමණයි මේකට තියෙන්නේ.
අමල්, එතකොට මේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට මේ චෝදනාව එල්ල කරලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. මොනවද අනිත් රටවල්?
ඔව්, මෙක්සිකෝ රාජ්‍යයටත් මේ විදිහට චෝදනාවක් තියෙනවා දුන්දුක්ෂි. ඒ වගේම සිරියාවටත් තියෙනවා. මේ රටවල් දෙකෙත් ජන ප්‍රසාදයට පත් වෙච්ච මාධ්‍යවේදීන් ඝාතනයන් සම්බන්ධයෙන් රජයන් කටයුතු කරේ නැහැයි කියන චෝදනාවක් වෙයි. ශ්‍රී ලංකාවට තියෙන චෝදනාව තමයි ඒ විදිහටම සිරියාවටත් මෙක්සිකෝටත් තියෙන්නේ. සිරියාවේ ඒ ජනමාධ්‍යවේදියා ඔහුව ඝාතනය වෙලා තියෙන 2015 මෙක්සිකෝ සම්බන්ධයෙන් තියෙන නඩුවේ ඒ ජනමාධ්‍යවේදියාව ඝාතනය ලක් කළා තියෙන 2011. ලසන්ත වික්‍රමතුංග ඝාතනය තමයි 2009 සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඒ අනුපිළිවෙල අනුව මුලින්ම ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් නඩුව හේග් නුවරදී ජනවාරි 12 ආරම්භ කරන්නට, ඒ වගේම සිරියාවේ මාධ්‍යවේදියා සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේ මැදදි මෙක්සිකෝ ජනමාධ්‍යවේදිය සම්බන්ධයෙන් මාර්තු මාසයේ වශයෙන් තමයි මේ විනිශ්චය සභාව තමන්ගේ කාලසටහන සකස් කළා තියෙන්නේ.
මීළඟ අවධානය යොමුවන්නේ මේ ගෙවිලගේ සතියේදී ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් දෙකක රාජනායකයන් වෙනස් වීම හා සම්බන්ධව. ඒ තමයි ජපානය, ඒ වගේම ජර්මනිය. අපි මුලින්ම ජපානය පිළිබඳව කතා බහ කළ තින් අමල්, අපි දන්නවා මේ ශින්ෂෝ ආබේ ජපාන අගමැතිවරයා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නැති වගට කරුණු සඳහන් කරමින් මීට වසරකට වඩා මදක් වැඩි කාලයකට ඉහතදී තමන්ගේ තනතුරෙන් ඉල්ලා අසුනා. ඊට පස්සේ බලයට ආවේ යොෂිහිඩේ සුගා. දැන් සුගා අගමැතිවරයාට තිබුණු ජනප්‍රියතාවය අඩුවීම නිසා යම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා ජපාන දේශපාලනේ. තවත් අලුත් අගමැතිවරයෙක් ජපානයට පත් වුණා. මම කැමති ඒ සම්බන්ධව මේ ජපාන දේශපාලනේ පැත්තේ තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න.
දැන් සුගා අගමැතිවරයා මේ වෙනකොට අවුරුද්දකට වගේ අවුරුද්දකට චුට්ටක් වැඩි කාලයක් තමන්ගේ දුරකාලයේ ඉඳලා තියෙනවා. ඉතින් ඔහු ඇත්තටම ශින්සෝ අබේ පිටුපු අගමැතිවරයාගේ සමීපතේ හැටියට ජපානයේ ඉදිරි මැතිවරණය වෙනකොටත් LDP පක්ෂය, එහෙම නැත්නම් ලිබරල් ඩෙමොක්‍රටික් ඔවුන්ගේ පක්ෂය ඉදිරි මැතිවරණයට මෙහෙවයි කියන විශ්වාසය තිබුණා. නමුත් සුගා අගමැතිවරයා මේ වෙනකොට ප්‍රකාශ කළ තියෙනවා ඔහුට තමන්ගේ පක්ෂයේ නායකත්වය සඳහා ඒ නායකත්වයේ තරඟය ඉදිරිපත් වීමට ඔහුට අවශ්‍ය කැමැත්තක් නැtei කියලා. ඉතින් ඊට පස්සේ පක්ෂය තුළ යම්කිසි බලආරගලයක් ඇති වෙලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා ජපානයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කටයුතු කරපු තාරෝ කොනෝ කියන අගමැතිවරයා බොහෝ විට නව අගමැතිවර වෙයි කියලා. නමුත් මෙතනදී කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට විදේශ අමාත්‍ය ෆුමිහෝ කිෂිඩා LDP පක්ෂයේ නායකත්වයට තේරිපත් වෙලා තියෙනවා. ඉතාමත්ම අඩු ඡන්ද ප්‍රමාණයකින්, නමුත් කවුරුත් නොහිතපු විදිහට ඔහු ඒ තනතුරට පත් වෙලා තියෙනවා. ඉතින් එසේ LDP පක්ෂයේ නායකත්වය ලැබුණයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔහු රටේ ඊළඟ අගමැතිවරයා වෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී ඔහුගේ පත්වීම තහවුරු කිරීමට නියමිතව තියෙන්නේ ලබන සතියේ 4 වෙනකොට ඒ කාරණාව සිද්ධ වෙනවයි කියලා. නමුත් ඔහුට තියෙන ඉතාමත්ම කෙටි පාලන කාලයක් විරුක්ෂි. මොකද ජපානයේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මාසේ 28 වෙනිදාට කලින් පවත්වන්නට නියමිතයි. ඉතින් ඉදිරි මැතිවරණයට LDP පක්ෂය මෙහෙවන නායකයා, එහෙම නැත්නම් මෙහෙවන අග්‍රාමාත්‍යවරයා බවට ෆුමියෝ කිෂිඩා මහතා පත් වෙනවා. ඉතින් ජපානයේ මේ වෙනකොට ඒක නායකත්වයේ පිළිබඳ යම්කිසි අරමුණක් මතුවලා තියෙනවා. මොකද ඉතාමත්ම කෙටි කාලයකින් මේ විදිහට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙක් මාරු වීම නිසා.
දැන් ඔයගෙම මේ ජර්මනියෙත් මේ තත්ත්වය සිද්ධ වුණා කියලා කිව්වනේ. ජර්මනියේ ඇන්ගෙලා මර්කල් දැන් මං හිතන්නේ වසර 16කට ආසන්න කාලයක් ජර්මනියේ නායිකාව බවට, චාන්සලවරිය බවට පත් වෙලා හිටියා. නමුත් දැන් වසර 16කට පස්සේ ජර්මන් ජනතාවට චාන්සලවරයෙක් ඉන්නවා දැන් අලුත් නායකයා විදිහට. ඕලාෆ් ෂොල්ට්ස් කියන පුද්ගලයා තමයි තේරී පත් වෙලා තියෙන්නේ ජර්මන් සෝෂල් ඩෙමොක්‍රට් SPD කියන පක්ෂයෙන්. ජර්මනි කියලා කියන්නේ යුරෝපයේ බලවත් ආර්ථිකයක් තියෙන රටක්. ඉතින් මේ වගේ රටක සිදුවන දේශපාලන වෙනස් වීම බලපානවා ලෝකයේ අනිකුත් රටවල් වල තියෙන ආර්ථික සම්බන්ධතාවලට සහ දේශපාලනික සම්බන්ධතාවලට. මේ අලුත් පත්වීම කොයි විදිහෙන්ද අපිට කියවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ?
අතරම දිලක්ෂි මේ වෙනකොට ඔලාෆ් ෂොල්ස් තමයි ඉදිරියෙන් ඉන්නේ ඊළඟ චාන්සලවරයා වීමට. නමුත් ඔහු ඉතාමත්ම සුළු බහුතරයකින් තමයි මේ මැතිවරණය දිරලා තියෙන්නේ. ඔහුට ලබා ගැනීමට හැකි වෙලා තියෙන්නේ ඡන්දවලින් 25.7%. නමුත් දෙවෙනි ස්ථානට ආපු ඇන්ගලා මර්කල්ගේ පක්ෂය, ක්‍රිස්තියානි ඩෙමොක්‍රටික් පක්ෂය, ඡන්ද 24.1% ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔලාෆ් ෂොල්ස්ගේ පක්ෂයට ලබා ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ 1.6% වගේ ඉතාමත්ම කුඩා බහුතරයක්. ඉතින් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම පක්ෂ කිහිපයක එකතුව සභාග රජයක් තමයි පිටවන්නට පුළුවන් වෙන්නේ. කුඩා පක්ෂවල සහාය නැතුව කිසිම කෙනෙකුට මේ අවස්ථාවේදී ආණ්ඩුවක් පිටවන්න හැකියාවක් නැහැ. ඉතින් ජර්මනියේ අවුරුදු 16ක් එක දිගට ඇන්ගලා මර්කල් දුර කාල 4ක් රට පාලනය කළ තිබුණා. රටේ ස්ථාවරභාවයක් ඇති වෙලා තිබුණා. ඇන්ගලා මර්කල් මේ අවස්ථාවේදී ක්‍රිස්පාලෙන් විශ්‍රාම ගැනීමක් සිද්ධ වෙනවා. ඇය මේ මැතිවරණයේදී කිසිම විදියකින් ඇයගේ පක්ෂයේ අයට වුණත් ඍජුවම සහයක් දැක්වෙන ඇය ස්වාධීනව කටයුතු කර ඇයගේ මුදල් අමාත්‍යවරයා තමයි ඔලාෆ් ෂොල්ස් කියන්නේ. වෙනම පක්ෂයක වුණත් ඇයට 4 වතාවට පවත්වාගෙන යන්න සිද්ධ වුණේ සභාග රජ. ඒ සභාග රජයේ ඇයගේම අමතිවරයෙක් තමයි ඊළඟට චාන්සලවරයා වීමේ වැඩි හැකියාවක් තියෙනවා.
අපි ස්තුතිය පළ කරනවා අමල් මේ ගෙවිලගේ සතියේ ලෝකයෙන් වාර්තා වන ප්‍රමුඛතම කාරණා කිහිපය සමාලෝචනයට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. අපි ඔබව හමු වෙනවා ලබන සතියේ සිකුරාදා නැවත වරක්. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලිෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.